ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එමනම් දැන් අපි මෙතෙන් සිට වෙලාව වෙන් කරගන්නේ ඔබ කොයි කවුරුත් බොහොම කැමැත්තෙන් සිටින කෙටි කාල සීමාවක් තුළදී ලෝකයේ මේ වෙනකොට ප්‍රධාන වශයෙන් වාර්තාවන තොරතුරු අපි ඔබ වෙත ඉදිරිපත් කරන ලොව වටා විදෙස් විති සමාලෝචනය සඳහා අවස්ථාව ලබා ගන්න. අපි එහෙමනම් සුපුරුදු ලෙසින් ආරාධනා කර සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට සුපුරුදු පරිදි අපිත් එක්ක සාකච්ඡාවට එකතු වන්නට කියලා ලෝකයේ ප්‍රමුඛයෙන්ම වාර්තාවන කරුණු හතර පිළිබඳව සාකච්ඡා කරන්න. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දීක්ෂි.
දැන් අපි කොයි කවුරුත් දන්නවා මේ ඉරාන රාජ්‍ය නායකයාට මොකද වුණේ කියලා. පසුගිය ඉරිදා සිදුණු හදිසි ගුවන් අනතුරෙන් ඔහු ජීවිතක්ෂයට පත් වුණා. දැන් මේ වෙනකොට උපජනාධිපතිවරයා අන්තර්වාර නායකයා විදිහට කටයුතු කරනවා. ඒ අතරතුරේදී අපි තොරතුරු වාර්තා කළා හදිසි අනතුරට හේතුණු කරුණු පිළිබඳව. මේ වෙනකොට ඉරානයේ පැත්තෙන් වාර්තාවන තොරතුරු පිළිබඳව ඉරානයේ සහ අසර්බයිජානයේ දේශ සීමාව අතර විවෘත කිරීමක් උදෙසා ඔහු ගිහිල්ලා ආපසු එන ගමනේදී තමයි අවාසනාවන්ත විදිහට ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි මහතාට මේ ඛේදවාචකයට මුහුණ දීලා ජීවිතයෙන් සමුගන්නට සිද්ධ වුණේ. ඊයේ දවසමල් විශේෂ වුණා ඉරානයේට ඉබ්‍රාහිම් රයිසි මහතාගේ අවසන් කටයුතු සිදු වුණු දවස නිසා. අපි කැමති ඒ හා සම්බන්ධව ඉරානයේ තුලත් ලෝකයේ තුලත් මේ අවමංගල්‍ය උත්සවය සහ ඒ හා සමගාමීව ගැට ගැසෙන ඉරානයේ දේශපාලන තත්ත්වය පිළිබඳව ලෝක අවධානය කොහොමද තියෙන්නේ කියලා කරුණු දැනගන්න.
දිලුක්ෂි, රයිසි ජනාධිපතිවරයාගේ නිල අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ අඟහරුවාදා ටෙහෙරාන් නුවර. ඒකට අනෙකුත් රටවල් වල නායකින්ටත් ආරාධනා කරලා තිබුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයාත් අලි සබ්‍රි අමාත්‍යවරයාත් සහභාගී වෙලා තිබුණා. නමුත් රයිසිගේ භූමදානය සිද්ධ වුණේ බ්‍රහස්පතින්දා ඔහුගේ උපන් ගම හැටියට හඳුනන මෂාද් කියන ප්‍රදේශයේ. ටෙහෙරාන් නුවර ඉඳලා කිලෝමීටර් 900ක් විතර නැගෙනහිරට පිහිටලා තියෙන ඒ මෂාඩ් කියන ප්‍රදේශය තමයි ඔහුගේ ඒ භූමදාන කටයුතු සිද්ධ වුණේ. ඒ සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වුණයි කියලත් වාර්තා වුණා. ඉතින් අති විශාල පිරිසක් මේකට සහභාගී වීම තුළින් ඔහුට රට තුල තිබිච්ච සහයෝගය ඒ වගේම පැහැදීම සම්බන්ධයෙන් ඉරානයත් ලෝකයට ප්‍රදර්ශනය කරන්නට උත්සාහ කරා. ඔහුගේ අවමංගල්‍ය උත්සවයට මෙතරම් පිරිසක් සහභාගී වීමම එක්තරා විදිහකට ලෝකයට ලබා දෙන පණිවිඩයක් හැටියට ඔවුන් සඳහන් කළා.
අමල්, මේ විවිධ තොරතුරු වාර්තා වෙනවා ඉබ්‍රාහිම් රයිසිගේ මේ මරණය සිදු වුණු ආකාරය පිළිබඳව. සාමාන්‍ය රාජ්‍ය නායකයෙක් රැකෙන යන හෙලිකොප්ටර් යානාවක් මේ වගේ මේ අයහපත් කාලගුණ තත්වයක් යටතේ උතරම් දුරක් ධාවනය වෙයිද, ඒ වගේ මේ රිස්ක් එකක් ගනීද, අවධානමක් ගනීද කියන කරුණ පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහ වෙනවා. ජාත්‍යන්තරව මේ පිළිබඳව යම් සැක සංකා සහිතව වාර්තාවන තොරතුරු මොනවද කියලා අපි දැනගන්න කැමතියි.
දිල්රුක්ෂි, මේ අනතුර සම්බන්ධයෙන් පවමත් නිල වශයෙන් පරීක්ෂණ වාර්තාවක් එළි දක්වලා නැහැ. ජනාධිපතිවරයා ගමන් කරපු ගුවන් යානය බෙල් 212 වර්ගයේ හුඟක් පරණ ගුවන් යානයක් හැටියට තමයි හඳුන්වන්නේ. මේක අවුරුදු 50කට විතර කලින් නිෂ්පාදනය කරපු එකක්. ඒ එක්කම මේක ඇමරිකාවේ නිෂ්පාදිත ගුවන් යානයක් නිසා මේවා නඩත්තු කිරීමේදී දැනට ඉරානයට පනවා තිබෙන ආර්ථික සම්බාධක නිසා ඔවුන්ට ගුවන් යාන විශේෂයෙන්ම ගුවන් යානාවල අමතර කොටස් සපයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ජාත්‍යන්තර වෙළඳපොළෙන්. ඉතින් නොයෙකුත් කලුකඩ හරහා තමයි බොහෝ වෙලාවට මේ ගුවන් යානාවල අවශ්‍ය අත්‍යවශ්‍ය අමතර කොටස් ලබා ගැනීමට කටයුතු කරන්නේ. ඉතින් මෙතනදී අවධානය යොමු වෙලා තියෙනවා මේ සම්බාධක නිසා ඉරානයට හැකියාවක් තිබුණද කියලා. තමන්ගේ රාජනායකයා ගමන් කරන ඒ ගුවන් යානය නිසි අයුරෙන් ඒක නඩත්තු කරන්නට. නමුත් මෙතන තවත් ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒ හා සමානම තවත් ඔහු සමග ඔහුගේ පරිවාර ගුවන් යානා හැටියට ගමන් කරපු අනෙකුත් හෙලිකොප්ටර් යානා දෙක කිසිම අනතුරකට ලක්වන්නේ නැතිව ඔවුන්ට ඒ ගමනාන්තයට යන්න හැකි වෙලා තිබුණා. මේ ගුවන් යානයේ අනතුරට ලක් වෙන අවස්ථාවේදී ඒ ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය කුණාටුවක ස්වරූපයෙන් තිබුණයි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මේක ඇත්තටම කාර්මික දෝෂයක් නිසා මේ යානය අනතුරට පත් වුණාද, එහෙමත් නැත්නම් වෙනත් ප්‍රහාරයක ප්‍රතිඵලයක් හැටියට වුණාද, එහෙම නැත්නම් යාන්ත්‍රික දෝෂයක්ද කියන කාරණා සම්බන්ධයෙන් ඉරානය තවමත් ඒ සම්බන්ධයෙන් නිසි වාර්තාවක් එහෙම නැත්නම් ඒ පිළිබඳ ප්‍රකාශයක් තවමත් කල්ල නෑ. නමුත් ඔබ කිව්ව විදියට අපි බැලුවොත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නම් කතා බහ කරනවා මේක බොහෝ විට ප්‍රහාරයක් වෙන්නට පුළුවන් කියලා. නමුත් මෙතනදී කෙලින්ම ඇඟිල්ල දික්වෙන්නේ ඊශ්‍රායලයට. මොකද ඊශ්‍රායලය සහ ඉරානය පහුගිය සති කිහිපයේදී එකිනෙකාට එරෙහිව ප්‍රහාර එල්ල කරගෙන තිබුණා. ඊශ්‍රායලයත් ඍජුව මේ පිළිබඳ ප්‍රකාශයක් කළ නැහැ. නමුත් එක විදේශ මාධ්‍ය ආයතනයකට ඊශ්‍රායලයේ නම සඳහන් නොකරපු ආරක්ෂක ප්‍රධානියෙක් සඳහන් කළ තිබුණා අනුතුර සම්බන්ධයෙන් වගකියන් හෝ ඔවුන් මේකට කිසිම විදියකින් දායක වුණේ නැහැ කියන කාරණාව පමණක් මේ වෙනකොට සඳහන් කරලා තියෙනවා.
දැන් ඉරානයේ මේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර තියෙන මේ ගැටුමට මැදිහත් උනේ ඊශ්‍රායලයේ සිරියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට එල්ල කරපු ප්‍රහාරයත් එක්ක. ඔබට මතක ඇති අපි මේ සම්බන්ධව සාකච්ඡා කළා මීට කලින්. ඊට පස්සේ ඒට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම උදෙසා ඉරානයේ කටයුතු කළා. ඊට පස්සේ දෙපාර්ශ්ව අතර උණුසුම්කාරී වාතාවරණයක් ඇති වුණා. කොහොමද දැන් මේ දෙගොල්ලොන්ට මේ උණුසුම්කාරී වාතාවරණයට මැදිහත් වීමට සිද්ධ වුණු පලස්තීනය සම්බන්ධයෙන් මේ වෙනකොට අන්තර්ජාතිකව දැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා? එකක් තමයි ගාසා තීරයේ පලස්තීන ජාතිකයන්ට මේ ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර හමුවේ ඇති වෙලා තියෙන මේ ආපදාකාරී වාතාවරණ තත්වය. ඊට අමතරව පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තාම පිළිඅරගෙන නැහැ. ඔවුන් නිශ්චිත තනි රාජ්‍යයක් විදිහට පිළිගන්නවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් විමසපු ඡන්ද විමසීමත් මේ තත්වය උණුසුම් කරන්නට සමත් වුණු තවත් එක්තරා පාර්ශවයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. අමල්, දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීනය වෙනම ස්වාධීන රාජ්‍යයක් විදිහට පිළිගන්නට කැමතියි කියලා තවත් බටහිර රටවල් කිහිපයකුත් ඉදිරිපත් වෙලා තියෙනවා මේ වෙනකොට. අපි ඔස්ට්‍රේලියාව පිළිබඳව කතා බහ කළොතින් ඔස්ට්‍රේලියාවත් මේ වෙනකොට කැමැත්ත පළ කරලා තියෙනවා ටූ ස්ටේට් සොලියුෂන් එකට කැමැත්ත දක්වනවා කියලා. ඒ වගේම ඔස්ට්‍රේලියාව අර මම කලින් සඳහන් කරපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ සඳහා පවති ඡන්ද විමසීමේදී මේට පක්ෂව ඡන්දය ලබා දෙන්නට කටයුතු කළා තියෙනවා. දැන් බලන්න මේ බටහිර රටවල් කීපයකුත් මේ වෙනකොට දක්වලා තියෙන සහයෝගීත්වය නිසා මේ පිළිබඳව දැඩි අවධානයක් ලෝකයෙන් මතුවලා තියෙනවා. ඒ පිළිබඳව මම ඊළඟට කරුණු විමසා දැනගන්නට කැමතියි.
ඔව් දිලුක්ෂි, මේක ප්‍රථම වතාවට වෙන කාරණාවක් වෙන්නේ යුරෝපයේ රටවල් තුනක් අයර්ලන්තය, නෝර්වේ රාජ්‍යය සහ ස්පාඤ්ඤය ඔවුන් සඳහන් කළා දැනට පලස්තීන භූමි ප්‍රදේශය වෙනමම ස්වාධීන රාජ්‍යයක් හැටියට ඔවුන් පිළිගැනීමට කැමති. ඒ පිළිබඳ නිල වශයෙන් ලබන අඟහරුවාදා ඔවුන් එක ප්‍රකාශයට පත් කරනවායි කියලා. මීට කලින් අවස්ථාවලදී බටහිර රටවල් පලස්තීනයට සහාය දැක්වුවට පලස්තීන වෙනම රටක් හැටියට ඔවුන් ස්වෛරී රටක් හැටියට පිළිඅරගෙන තිබුණේ නැහැ. දැනට ඊශ්‍රායලයේ දිගින් දිගටම පලස්තීනය කරන මේ යුදමය කටයුත්ත නිසා විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවට, සිවිල් ජනතාවට වෙන හානියත් අතිවිශාල ලෙස මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමත් ඒවා සලකිල්ලට අරගෙන මේ රටවල් තුන රාජතාන්ත්‍රික මට්ටමින් ඊශ්‍රායලයට බලපෑමක් ඇති කිරීම සඳහා තමයි ඔවුන් සඳහන් කළේ පලස්තීන ස්වාධීන රාජ්‍යයක් ලබන අඟහරුවාදා වෙනකොට පිළිගන්නවයි කියලා. ඉතින් මෙතනදී බෙන්ජමින් නෙට්නියාහු ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා ඉතාමත්ම කෝපයෙන් මේ පිළිබඳ මේකට ප්‍රතිචාර දක්වලා අයර්ලන්තයේත්, නෝර්වේ රාජ්‍යයේත්, ස්පාඤ්ඤයේ දැනට සිටින ඔහුගේ රාජතාන්ත්‍රික නියෝජිතයන්, එහෙම නැත්නම් ප්‍රධාන රාජතාන්ත්‍රිකයන් එම රටවල් තුනෙන් ඉවත් කරගෙන තියෙනවා. විරෝධය ඔහු පළ කරලා තියෙනවා. නමුත් මේ රටවල් තුන බොහොම ඔහුන් ප්‍රකාශ කරන්නේ අර ටූ ස්ටේට් සොලූෂන්, එහෙම නැත්නම් ඊශ්‍රායලය සහ පලස්තීන රාජ්‍යය කියන රාජ්‍යයන් දෙකක් සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් අසල්වාසී රටවල් දෙකක් හැටියට ස්ථාපිත වෙන්න ඕනේ කියන කාරණාවට, ඒකට අනුබල දීමක් හැටියට මේ පියවර ගත්තයි කියලා.
මීළඟ අපේ අවධානය යොමුවන්නේ බ්‍රිතාන්‍ය කෙරෙහි. බ්‍රිතාන්‍යයේ වත්මන් අගමැති රිෂි සුනක් හදිසියේම මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. ඒ සඳහා දිනත් ලබා දුන්නා ජූලි මාසේ. දැන් රිෂි සුනක් අපි කල්පනා කළොත් ඉතින් අමල් මේ ශ්‍රී ලංකාවේ රාජනායකයා වගේ තමයි. කියන්නේ තමන්ගේ පක්ෂයෙන් වැඩි ඡන්දයෙන් තෝරාපත් කරගත්ත නායකයා. අපි දන්නවා බ්‍රෙක්සිට් එකත් එක්ක හිටපු කොන්සර්වේටිව් පාලකයා ඩේවිඩ් කැමරන්ට ඔහු ලබා දුන්න පොරොන්දුවක් අනුව ඉවත් වෙන්න සිදු වුණා. ඔහු කිව්වා බ්‍රෙක්සිට් එක ජයග්‍රහණය කළොතින් තමන් ඉවත් වෙනවා කියලා. ඉතින් බ්‍රෙක්සිට් එක ජයග්‍රහණය කළා. ඉතින් ඩේවිඩ් කැමරන්ට ඉවත් වෙන්න වුණා. ඊට පස්සේ තෙරේසා මේ පක්ෂයේ විසින් තෝරා ගන්න ලැබුවා නායිකාව විදිහට. ඉතින් පක්ෂයේ නායකයා තමයි රටේ නායිකාව බවට පත්ුනේ පස්සේ. ඊට පස්සේ ආවා බොරිස් ජොන්සන්. ඔහුට චෝදනා එල්ල වුණා කොවිඩ් නීති කඩකිරීම සම්බන්ධව. ඊට පස්සේ ලිස්ට්‍රස් පක්ෂය විසින් පත් කරගත්තා රටේ අගමැතිවරිය විදිහට. ඇයටත් ඉවත්වන්නට සිදුුණා. ඊට පස්සේ තමයි රිෂි සුනක් පක්ෂය විසින් තෝරාගත්තේ. දැන් මේ විදිහට මේ පක්ෂයෙන්ම තෝරාගත්ත අය හිටියා මිසක් මේ ජනතා ඡන්දයෙන් පත්වෙච්ච අගමැතිවරු නෙවෙයි පසුගිය කාලවකවානුවේදී මහා බ්‍රිතාන්‍යයේ හිටියේ. දැන් රිෂි සුනක් මේ හදිසි තීරණය බොහෝ දෙනෙක් විමතියට පත් කරලා තියෙනවා. ඔහුට මේ තීරණය ගන්න බලපාපු හේතු මොනවාද?
දිලුක්ෂි, මේ බ්‍රිතාන්‍ය මහමැතිවරණය පවත්වන්නට නියමිතව තිබුණේ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ. නමුත් ඒක ජූලි 4 වෙනිදා පවත්වනවා කියලා තමයි රිෂි සුනක් දැන් ප්‍රකාශයට පත් කළේ. විශේෂයෙන්ම පහුගිය ජනමත විමසුම් වලදී රිෂි සුනක්ගේ කොන්සර්වටිව් පක්ෂය ඉතාමත්ම පසුගාමි තත්වයක තමයි පසු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රධාන විපක්ෂය නැත්නම් මේ ලේබර් පක්ෂයට වඩා 0.20% විතර පිටිපස්සෙන් තමයි ඔවුන් හැමතිස්සෙම හැම ජනමත විමසුමකදීම ඉඳලා තියෙන්නේ. නමුත් මේ පහුගිය සති කිහිපයේ ආර්ථිකය ස්ථාවර වීමත් ඒ වගේම උද්දමනය බොහෝ දුරට පාලනය වීමත් සමග දැන් ඇති වෙලා තියෙන ආර්ථිකමය ස්ථාවරතාවය කොන්සර්වටිව් පක්ෂයට වාසි වෙන්නට පුළුවන් කියන පදනම මත තමයි රිෂි සුනක් මේ විදිහට හදිසි මැතිවරණයක් මාස 6කට විතර කලින් මේ මැතිවරණය කැඳවන්නට තීන්දුව කළා තියෙන්නේ. ඉතින් රිෂි සුනක් ප්‍රථම වතාවට තමන්ගේ කොන්සර්වටිව් පක්ෂය මහමැතිවරණයකට ඉදිරිපත් කරලා උත්සාහ කරන්නේ ජනතාවගේ ඡන්දයෙන් තේරිපත් වෙලා අග්‍රාමාත්‍ය ධුරයට එන්න. මැතිවරණයේ තියෙන ජූලි 4 වෙනිදා නිසා ඒ මැතිවරණ කටයුතු ආරම්භ වීමත් එක්කලා ඔහුට තවත් අවස්ථාවක් තියෙනවා ජනතාවගේ ඒ සහය ලබා ගැනීමට. නමුත් මේක ඉතාමත්ම දුෂ්කර කාර්යයක් හැටියට තමයි මේ වෙනකොට වාර්තා වෙන්නේ.
මීලඟට අවධානයට ලක් කරන්නේ ඔස්ට්‍රේලියානු ජාතික ඒ වගේම විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් සම්බන්ධව අපිට වාර්තා වෙන අලුත්ම තොරතුරු. ඔබ දන්නවා ඔහුට එල්ල වෙලා තියෙන චෝදනාව මොකක්ද කියලා. වසර 2010 ඇමරිකාවේ රාජ්‍ය රහස් ඔහුගේ විකිලීක්ස් මාධ්‍ය හරහා හෙළිදරව් කිරීම මත රාජ්‍ය විරෝධියෙකු විදිහට ඔහු සලකුණු ලැබුවා. ඊට පස්සේ ඔහු නැවතත් රටට බාර දෙන්න කියන ඉල්ලීම තමයි ඇමරිකාව දිගින් දිගටම කළේ. ඊට පස්සේ විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් එංගලන්තයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ ලැබමින් පසු වුණා. ඒ අතරතුරේදී තමයි ඔහුට එල්ල වුණු චෝදනා මත ඔහුව බ්‍රිතාන්‍ය රජයට බාර දෙන්නට ඉක්වදෝරේ තීරණය කළේ. ඊට පස්සේ ඔහු තාමත් ඉන්නේ බ්‍රිතාන්‍ය අත්අඩංගුවේ. ඇමරිකාව ඉල්ලා සිටිනවා ඔහුව බාර දෙන්න කියලා ඔහුට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා. ඉතින් මේ සඳහා පවත්වන නඩු විභාගයේදී තීන්දුව ප්‍රකාශයට පත් කළා ඔහු ඇමරිකාවට බාර දෙනවා කියලා. හැබැයි ජුලියන් අසාන්ජ්ට අවස්ථාවක් තියෙනවා ඒ සඳහා ඇපීල් කරන්න. ඇපීල් කිරීම හා සම්බන්ධව වන ඔහුට ලැබුණු අවස්ථාවක් පිළිබඳව තමයි සමස්ත ලෝකයේම මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙන්නේ. මේ නඩු තීන්දුව සහ මේ නඩු තීන්දුව කොයි ආකාරයෙන් ජුලියන් අසාන්ජ්ගේ ඉදිරි ජීවිතය කෙරෙහි බලපාවිද කියන කාරණාව ගැන මම කැමතියි අද අවසාන වශයෙන් තොරතුරු දැනගන්නම.
දිලෘක්ෂි, ජුලියන් අසාන්ජ් බ්‍රිතාන්‍ය මහා අධිකරණයට අපලක් ගොනු කරා ඔහුව උදර්පණය කරන්න, අපි කියනවා මේ එක්ස්ට්‍රඩයිට් කරන්න, පහළ අධිකරණයකින් දුන්න තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට ගිහිලා තිබුණා. කියන්නේ මහා අධිකරණයට අපලක් ගොනු කළ තිබුණා. දැන් සාර්ථකව ඔහුට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා මහා අධිකරණය විසින් අපලක් ගොනු කරන්න මේ උදර්පණ නීතියට එරෙහිව, එහෙම නැත්නම් උදර්පණය කිරීමට එරෙහිව අපලක් ගොනු කරන්න. ඉතින් මේ අපල ගොනු කිරීම ඉදිරියේදී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔහුගේ නීතිමය කටයුතු මේකෙන් අවසාන වෙන්නේ නැහැ. නමුත් තාවකාලිකව ඔහුව ඇමරිකාවට ඒ යවන්න ගත් අරගෙන තිබිච්ච පියවර පොඩ්ඩක් පස්සට යනවා. ඉතින් ඔහුට තවත් අවස්ථාවක් තියෙනවා ඇමරිකාවේ උසාවියකට ඌව කැඳවාගෙන යන එක වළක්වන්නට. ඒකට තවත් කාලයක් ඔහුට ලැබෙනවා. නමුත් දැන් ඔහු ඉහළ අධිකරණයකට මේ අපල ගොනු කරලා ඒ අධිකරණයෙන් දෙන තීන්දුව අනුව තමයි තීරණය වෙන්නේ ඔහු ඇමරිකාවේ අධිකරණයකට ඉදිරිපත් වෙනවාද නැද්ද කියන කාරණාව. මේ අතරතුරේදී ජුලියන් අසාන්ජ් වෙනුවෙන් ඔහුගේ බිරිඳත් ඒකම ඔහුට සහාය දක්වන පිරිසත් මේ වෙනකොට ඇමරිකාවෙන් ඉල්ලීමක් කළා තියෙනවා. විශේෂම අනෙකුත් තව රටවල් කිහිපයකුත් මේ ඉල්ලීම කළා තියෙනවා. ජුලියන් අසාන්ජ්ට එරෙහිව තියෙන ඒ නීතිමය කටයුතු අත්හරින්න, එහෙම නැත්නම් ඒ නඩුව ඉවත් කරගන්න කියලා ඇමරිකානු බලධාරීන්ටත් ඉල්ලීමක් කළා තියෙනවා. ඒ පිළිබඳ මීට කලින් අවස්ථාවකදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කළ තිබුණා එවැනි ඉල්ලීම් සලකා බැලීමට ඔහුගේ අකමැත්තක් නැතෙයි කියලා.
හොඳයි මල්, එහෙමනම් අපි ස්තුතිය පළ කර සිටිනවා මේ සතියේදී ලෝකයේ ප්‍රමුඛතා පිළිබඳව අවධානය යොමු කරන්න මෙවරත් අප සමග සම්බන්ධ වීම පිළිබඳව. යලිත් හමු වෙමු ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.